දැන් ආයතන ගැන පැහැදිලිද හොඳට? ආයතන කියන්නේ අපේ සලායතන නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔවයින් අරමුණු ගන්න එක තමයි අපි කරන්නේ. ජීවත් වෙනවා කියලා කරන්නේ ඔවයින් අරමුණු ගන්න එක. ඔය හයෙන් එකක් හරියට කළොත් හිතක් හැදෙනවා. අරමුණු ගන්න. එතකොට මේ ආයතන හය හින්දා තමයි අපි ජීවත් වෙන්නේ. ඔය ආයතන හය වැඩකලේ නැත්නම් එහෙම ජීවත් වෙනවා කියලා දෙයක් කියන්න පුළුවන්. වැඩ කරන්න නැති වෙලාවක් ගැන හිතන්න පුළුවන්. මොන වගේ වෙලාවකද මේ වැඩ කරන්නේ නැත්තේ? ඉඳ ගියා. තද නින්දේ ඉන්නකොට. නේද? සිහි නැති වුණාම ඒ කෝමා එකක වගේ ඉන්නකොට. හ්ම්. ඒ වෙලාවට අපි ජීවත් වෙනවා කියනවාද? මුළු ජීවිත කාලෙම එහෙම හිටියොත් කොහමද? එතකොට ජීවත් වෙනවා කියන්න බෑ නේද? අපි ජීවත් වෙනවා කියන්නේ මේ අවදි වෙලා මේ වයින් අරමුණු ගන්න වෙලාවට තමයි ජීවත් වෙනවා කියන්නේ. තදනින්ද හිටිය ටික ඇත්තටම ජීවත් වුණා කියලා ගන්නත් බෑ නේද? මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ඈ? අපේ ජීවිත කාලෙම එහෙම වුණා නම් එහෙම ජීවත් වෙලා නැහැ කියන්නේ. ඔව්. එහෙම ඉඳලා මැරිලා යනවා. මේ වැඩක් තියනවා. කඩාතුරකින් එන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ වගේ වෙලාවක අපේ ආයතන වැඩ කරන්නේ නැහැ නේද? දැන් පේනවාද ආයතන වැඩ කරන එක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඔවයින් අරමුණු ගන්න එකට තමයි ජීවත් වෙනවා. එතකොට ඕකට තමයි අපි ආස කරන්නේ. කොහොම එකක ඉද්දි හුස්ම ගන්නවා. අර මැෂින් එකෙන් හරි හුස්ම දෙනවා. නේද? ඒක හුස්ම ගත්තට අරමුණු ගන්න නැත්තම් වැඩක් නැහැ. තද නින්දෙදි හුස්ම ගන්න. නේද? ඔව්. ඒ වැඩ කරනවා. ඒ කියන්නේ මැරිලා නැහැ. ඒ වුණාට මැරුණා වගේ. මැරිලා නැති වුණාට මැරුණා වගේ නේද? එතකොට අපි හරි කැමති මේ ආයතන වලින් අරමුණු ගන්න. නේද? අපි හරි කැමති මේ ආයතන වලින් අරමුණු ගන්න. ඔය කැමැත්ත තිබුණා හින්දා තමයි ගිය සැරේ කොහේ හිටියද දන්නේ නැහැ. ගිය ජීවිතේ. ඒක ඉවර වෙන මොහොතේ මේ ආයතන වලින් අරමුණු ගන්න කැමැත්ත අයින් වෙලා නැහැ. ඒ හින්දා තමයි මේ ජීවිතේ තියෙන ආයතන මේ පහ හදාගත්තේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ටික. අද තැනක ඉන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට හොඳ තැනක තමයි ඉන්න ඇත්තේ. මොකද අපි මේ පහළට යන ගමනනේ යන්නේ. මහ ගෙදර හොයාගෙන යන්නේ. නැත මහ ගෙදර කියන්නේ සතර අර නිකන් පොඩි ගමනක් ගිහිල්ලා අපහු යනවා. වන්දනාවේ ගිහිල්ලා අපහු එනවා නේද? දැන් පිටරට ගියත් ආයේ එනවනේ ලංකාවට නේද? ඒ වගේ තමයි. ටික කාලයක් කොහේ හරි ඉඳලා අපහු යනවා මහ ගෙදරට. මහ ගෙදර කියන්නේ සතර අපාය. එතකොට අපි සමහර විට ආපහු යනවා වෙන්න පුළුවන්, නැත්නම් ඉහළ යන්න ආපු ගමන් වෙන්නත් පුළුවන්. පල්ලෙහා ඉඳලා ඉහළට ආපු ගමන් වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. ඒ මොකක් හරි කොයි පැත්තෙන් ආවත් ඒ අවසාන මොහොතේ අපිට සිහි වෙලා තියෙන කුසල කර්මයක්. එහිඳ තමයි මේ මනුස්ස ජීවිතය ලැබෙන්නේ. මොකද මනුස්ස ජීවිතෙත් සුගතියක් කියලා ගන්න. සුගති වල පල්ලෙහාම තැන තමයි මනුස්ස ජීවිතය. හරි. සුගති වල පල්ලෙහාම තැන තමයි මනුස්ස ජීවිතය. ඒක මනුෂ්‍ය වෙන්න පුළුවන්, දිව්‍ය වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ ටික ගත්තොත් දුක් වැඩිම හරිය තමයි මනුෂ්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ එක බලනකොට දීලෝකේ දුක් අඩුයි. ඈ දුක් අඩුයි කියන්නේ ඉතින් අපිට මේ දැන් මෙහෙ කරන දේවල් එහෙ කරන්න ඕනේ. කන්න හොයන්න කෑම උයන්න ඕනේ. අහංසි වෙන්න ඕනේ. ඈ ලෙඩ දුක් හැදෙන්නේ නැහැ. ඉතින් දොස්තරලා හොයාගෙන යන්න ඕනේ. ඔය පෙති වටේ තියාගෙන ගෙනගෙන ඕවා ගන්න ඕනේ. ඉතින් බයයි මේක ගන්න මතක වුණාද මේක ගත්තද? ඔය කතා නෑ. ඔය තේ වෙන තැන් වලට යන්න ඕන කිව්වට යන්න බෑනේ. අතේ සල්ලි නෑ. දිවිය ලෝකේ හිටියොත් මෙතෙන්ට එන්න පුළුවන්. මේ අන්තිම තැනනේ. දිවිය ලෝකේ කියන්නේ ටිකක් උඩ තැනකනේ. උඩ තැනක ඉඳලා පල්ලෙහාට එන්න ලේසි. දැන් එතන ඉඳන් බ්‍රහ්ම ලෝකෙට යන්න කිව්වට එහෙම යන්න බෑ. ධ්‍යාන වඩාගෙන තිබුණොත් තමයි යන්න පුළුවන්. නේද? ආයේ දිවිය ලෝකෙ ඉන්න කිව්වට ඉන්න බෑ. මොකද එතන කුසල් ටික ඉවරයි දැන්. ඵල තීලා ඉවරයි. නෑ අපායට යන්න එපා කියලා කියන්නේ. සතර අපාය ගියොත් ආයේ එන්න හම්බ වෙන්නේ. ඈ එතකොට දැන් මනුස්ස ලෝකෙට ආවොත් තව චාන්ස් එකක් තියෙන ආයේ පින් කරගෙන උඩට යන්න. සතර අපාය ගියොත් එහෙම ඕක බෑනේ. නේද? එහෙනම් සුගතියට ගිහිල්ලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින් ටිකක් කරගෙන ආපහු එන්න කියලා ඉතින් ඒ දෙවියන්ගේ දන්න මට්ටමින් කියන. එහෙම කිව්ව පළියට එහෙම යන්න බෑ ආපහු. නේද? ඇවිල්ලා මොනවා කරයිද දන්නව? නේද? ඒ කරලත් මැරෙන මොහොතේ මොකක් සිහි වෙයිද කියලා දන්නා. නෑ නේද? එතකොට මේ මැරෙන මොහොතේ සිහි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අපිට අන්තිමට ආයතනකින් අරමුණක් ගන්නවනේ. දැන් තිස්සෙම අපි අරමුණු ගන්න එකනේ ජීවත් වෙනවා කියන්නේ. ඒකට අවසන් මොහොතේ අරමුණක් ගන්න හිත තියනවනේ නේද? එතකොට ඒ හිතට මොනවද දැනෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් බලන්න ඕගලන්ට පුළුවන් ද දැන් තව මිනිත්තු 5කින් මං හරියටම මෙන්න මේක හිතනවා කියලා කියන්න. නැත්නම් ඊළඟ විනාඩියේදී තව තත්පර 60කින් මං හරියටම මෙන්න මේක හිතන්නේ කියලා කියන්න පුළුවන්ද? එහෙම බෑ නේද? ඒ වගේ තමයි. හැරෙන මොහොතේ මොකක් හිතයිද කියලා අපි දන්නේ. හිතට මොකක් අරමුණු වෙයිද කියලා. හිත හරියට ට්‍රේන් කරලා නැත්නම් නේද? පුරුදු කරලා තිබුණොත් නම් ඔන්න දැන් අපි සමාධිය පුරුදු කරපු කෙනෙකුට වං පැය භාගයක් දැන් සමාධියේ ඉන්න ඕන කිව්වහම ඉන්න පුළුවන්. ඒතර ඉස්සරහ පැය භාගෙම එයා දන්නවා. නේ ඒ ඉන්න කොටත් ඉතින් සමාධිය ප්‍රබල නැත්නම් හිතපු ගමන් හිත දුවන්න පුළුවන්. ඒ වුණාට තමන් හිතට ප්‍රගුණ කරගත්තොත් අන්න එයාට පාලනයක් තියෙනවා. එහෙම නැත්නම් ධානයක් වඩා ගත්තොත් ඊටත් වඩා පාලනය තියෙනවා. ධානය හිතට තමන් මේක පුරුදු පුහුණු කරගත්තොත් අර සමාධියට වඩා මේ ධානයට සමය දීලා ඉන්න පුළුවන්කම තියෙනවා. නේ ප්‍රගුණ කරගත්තොත් එතෙන් සමාධිය ප්‍රගුණ කරගත්තොත් දන්න. එහෙම කෙනාට නම් ඔන්න මෙරුණයින් පස්සේ මං යන්නේ මෙහෙ කියලා. ඒකත් හොඳයි. ද මරණ මොහොතේ අනිවාර්යෙන් වේදනාවක් එන්න ඕන. නේද? වේදනා જાති කීයක් තියෙනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. නේද? ওই තුනෙන් එකක් ඉතින් අනිවාර්යෙන් එනවා නේද? ඒ ඒකත් ඉතින් දැන් සෝමනස්ස කියන්නේ හිතට දැනෙන සැප ගතිය. ඒ සුඛේම කැල්ල. දෝමනස්ස කියන්නේ ගැටෙන පැත්ත. ඒ කියන්නේ දුක් වේදනාවේ කැල්ලක් තමයි දෝමනස්ස නේද? දුක් වේදනාවක් කෙනෙකුට හිතට දැනෙන්නේ දෝමනස්ස. එතකොට ඔය මොකක් ආවත් දැන් ඕවයින් එකක් එනවනේ. අන්තිම හිතේදී. නේද? එතකොට මරණ මොහොතේ ඉතින් ටිකක් සුඛ වේදනාවක් આવුත් නම් හොඳයි නේ. කියන්න බෑ ඉතින් අපි අහලා තියෙන්නේ නම් මරණ මොහොතේ බොහොම දුක් වේදනා තමයි තියෙන්නේ කියලා නේද? කෙඳිරි ගානවා තමයි ඇහිලා තියෙන්නේ. ඈ? සමහරු ඉන්නවා. ඒ කියන්නේ සුඛ වේදනා දැනෙන්නත් පුළුවන්. දුක්ඛ වේදනා දැනෙන්නත් පුළුවන් අදුක්ඛම සුඛ වේදනා දැනෙන්න. වේදනාවක් නැති වෙන්නේ නැහැ. ඉතින් ආයතනයක් වැඩ කරනවානේ. දැන් ආයතනයක් වැඩ කළොත් අනිවාර්යෙන් පස්සපක්ෂය වේදනාව. නේද? ස්පර්ශයක් වුණොත් වේදනාව තියෙනවානේ. ස්පර්ශය කියන්නේ මොකද්ද? පස්සේ කියන්නේ අපේ ඇහැනම් අන්තිම මොහොතේ වැඩ කරන්නේ. එතකොට ඇහැයි රූපේයි චක්කු විඥානේයි චක්කු සංපස්ස. නේද? එතකොට අන්තිම හිත හැදෙන්න පුළුවන් දකින දෙයක් කරමු කරමු. දැකීම. එහෙනම් නැත්තම් සද්දයක් නම් ඇහෙන්නේ කණයි ශබ්දෙයි සෝත විඥාන. එතකොට සෝත සංපස්සේ. කන නිසා ඇති වෙන සංපස්සේ. සෝත සංපස්සේ. එතකොට ඒ සංපස්සේනුත් වේදනාවක් ඇති වෙනවා. පස්සපච්ච වේදනා. ඔය තුනෙන් එකක් තමයි. මොකක්වත් නැති වෙන්නේ. දැන් වාට ඉන්න පුළුවන්ද මොකක් එක වේදනාවක්වත් නැතුව ඉන්න පුළුවන්ද? හ්ම්? නින්ද ගිහින් මැරෙන්නේ නැහැ. නින්ද ගිහින් අපි මැරුණා කිව්වට මැරෙන්න කලින් ඇහැරෙනවා. අර පොඩ්ඩක් ඔව්
මනායතනේ වැඩ
කරන්න පුළුවන්. ඔව් පුළුවන්. මනායතනේ වැඩ කරන්න පුළුවන්. ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවා අනිත් ආයතන පහෙන් එකක් වැඩ කළත් ඕක ගැන හිතන්නේ මනායතනේනේ දැනගන්න. හැට පෙනුනත් ඒක දැනගන්නේ හිතෙන්. ඒක ගැන හිතන්නේ හිතෙන්. ඒක මන ආයතනේ තමයි අන්තිමට වැඩ
කරන්නේ.
නෑ මෙහෙමයි. මැරෙන්න කලින් අනිවාර්යෙන් ඇහැරෙනවා. පොඩි වෙලාවකට හරි ක්ෂණයක් වෙන්න පුළුවන්. අපි දන්නවනේ චිත්තක්ෂණ කියන ඒවා බොහොම කුඩා කාල කියලා මේ හිතක් හැදෙන වෙලාව. නේද? ඒනම් තත්පරයක් කියනකොට හිත කෝටියක් විතර හැදෙන්න පුළුවන් තත්පරයකට. හැදිලා නැති වෙන්න. ඒ තරම් වේගවත්. එතකොට පොඩි ක්ෂණයකට හැරුණත් හිත බර ගන්නක් හැදෙනවා. හරි? එහෙනම් අර නිින්දදී මැරුණා කියලා අපි එතන කවුරුත් ළඟ හිටියේ නැති හින්දා එහෙම කිව්වට හිත වැඩ කරලමයි මැරෙන්නේ. නිදාගෙන හිටියේ. හරි? අපි කොච්චර කිව්වත් මේ සිහි නැතුව මැරුණා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. සිහිය ඇවිල්ලා තමයි මැරෙන්නේ. හරි. තව දැනක් අල්ල ගන්න ඕනේ. ඒක තමයි. ඒකට සිහිය එනවා. නැත්තම් යන තැන දන්නේ නැහැ. ඊට වඩා මේ චුතිසිත ප්‍රතිසන්දිසිත කියලා දෙයක් තියෙන. චුතිසිත කියන්නේ මොකද්ද චුතිසිත කියන්නේ? ඔව් මේ ජීවිතේදී හැදෙන අන්තිම හිත. හරි? ඒකට නමක් දෙනවා චුතිසිත කියලා. ඊළඟට ප්‍රතිසන්දිසිත කියන්නේ ඊළඟ ජීවිතේ පළවෙනි හිත. ඒකට අනුයි චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි. ඒකට ඒ චුතිසිතේදී ඒ ප්‍රතිසන්දිය ලබන්න චුතිසිතේ ගොඩක් බලපෑමක් තියෙනවා. ඒකට අනුව තමයි ඊළඟ සිත ඇති වෙන්නේ. හරි? එතකොට එතෙන්දී සිහිපත් වෙන මොකක් හරි වෙන්න පුළුවන්. හරි? ඒත් අන්තිම හිතේදී සමහර විට තමන් කලින් කරපු දෙයක් සිහි වෙන්න පුළුවන්. අපි හිතනවා කියන්නේ කලින් කරපු ඒවානේ මතක් කරන්නේ නේ. එතකොට කාට හරි දැන්න මතක් වෙන්නත් පුළුවන්. උදව්වක් කළා මතක් වෙන්නත් පුළුවන්. නේද? ධර්මය ගැන හිත හිතා හිටියොත් ඒක මතක් වෙන්නත් පුළුවන්.
මේ සම්බන්ධකමක් තියෙනවා.
ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ වුණාට චුතිසිත 90 තමයි ප්‍රතිසන්දිසිත 15. ඒ දෙක වෙනම සිද්දකක්. ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. කොටින්ම ශරීරෙත් වෙනස්නේ. චුතිසිත එක ශරීරයක ප්‍රතිසන්දිසිත වෙන ශරීරයක.
ඔව් ඒක හරි. ඒකේ සම්බන්ධකමක් නැහැ.
නැහැ.
චුතිසිතේ එන අරමුණ මොකක් කරේ?
ඔව්.
මේකේ සම්බන්ධකමක්
නැහැ. ඒ කියන්නේ දැන් චුතිසිත දන්නේ ප්‍රතිසන්දිසිත කියන්නේ මොකක්ද කියලා, ප්‍රතිසන්දිසිත දන්නේ චුතිසිත කියන්නේ මොකක්ද කියලා. ඒ දෙක වෙනම සිද්ධි දෙකක්. හිත් දෙකක්. හරි. හැබැයි ඕක ගැන අපිට දැනුමක් නැහැ. ඔය කතාව කියන්න පුළුවන් ධර්මයක් අහලා, මට බුදු කෙනෙක් තමයි ওই ටික විස්තර කරන්නේ. ඒක ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාටයි ඕක දකින්න පුළුවන්. සාමාන්‍ය කෙනාට මගේ හිතම. චිතිසිතත් මගේ, ප්‍රතිසන්දිසිතත් මගේ. නේද? සමන්ටයි මගේ හිත. එතකොට සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සසරේ යන කෙනාට සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. සසරේ යන කෙනා මෝහයෙන්නේ මුලා වෙන්නේ යන්නේ. නේද? අවිද්‍යාවයි කර්මයක් තියෙනවා, තණ්හාව තියෙනවා, මුලාව මෝහය තියෙනවා. අවිද්‍යාව නිසා මුලා වෙලා ඉන්නේ මොහොතේ. අවිද්‍යා, කර්ම, තණ්හා මේ සේරම උගව් වෙනවා ඊළඟ එකට. කර්මයේ
කියන්නේ
සිතක් නෙමෙයි. කර්මයේ සිතක් තමයි චේතනාව. චේතනාවනි කර්මය වෙන්නේ නේ. චේතනාව කියන්නේ හිතේ ඇති වෙන චෛතසිකයක්. ඒක මුල් කරගෙන තමයි කර්මය. අපේ හිතේ ඇති වෙන අදහස් චේතනා කියන්නේ. නේද? දැන් අපිට සද්දයක් ඇහුණාම එක එක අදහස් එනවා අනිකට ඔබ. ඒක
ඉන්ද්‍රාගමකේ
දා කර්ම කෙවුවහම එක කර්මයක් නෙවෙයි. කර්ම කොච්චර දිනවා? කර්ම ಜಾති.
එන්නේ ඒක කොහොම දිනනවා? පෙර ජීවිතේ
කොහොම කියන්නේ හැම ජාතියෙම කර්ම තියෙනා නෙමෙයි. එක චේතනාවක එක කර්මයක්.
නුඹ ජීවිතවල
නෑ නෑ නෑ. ඒ ඔක්කොම නෑ. දැන් වාට මේ මොහොතේ චේතනාවක් ආවෝ. හරිද? මොකක් හරි හිතෙනවනේ. ඔයි හිතේ තියෙනවද ඔක්කොම ටික? නෑ, ඒකට අදාළ ටික විතරයි ඒකේ තියෙන්නේ.
නේද?
බලපාන්නේ දැන් මේ මොහොතේ හෙදෙන හිත බලන්නකෝ. තමන්ගේ මේ මොහොතේ හෙදෙන හිතක් අරගෙන බලන්න ඕක හෙදෙන්න උදව් වුණේ මොනවද කියලා. දැන් අපි හිතමු අර සද්දය ඇහෙනකොට ඔන්න කුරුල්ලෙක් කියලා හිතනවා නේද? නේද? දැන් ඒ හිත ගන්නකො මේ මොහොතේ ඇති වුණේ ඔය හිත කියලා. ඔතන චේතනාවක් තියෙනවනේ. කුරුල්ලෙක් කියලා දැන් දැනගත්තා නේද? කුරුල්ලගේ හැටි සමානට මම පොඩි එකෙක්. අර ලොකු කපුටෙක් නෙමෙයි වෙන පොඩි. ඔය කෑ ගහන්නේ මොකාලද? උන් ගැන චේතනාව වෙන්නේ නේද? මොනරෙක් මතක් වෙන්නේ නැහෙනේ. නෑ. පොඩි මොකෙක් හරි
කුරුල්ලෙක් කියලා මේ
ඒ කුරුල්ලට අදාළ කියන්නේ මහා ලොකු මොනරෙක් වගේ එකෙක් කියලා හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි හිතිලා තියෙනවා. හරි? මේ කුරුල්ලා මේ වගේ කියන අදහසත් ඒ චේතනාවේ තියෙනවා. අඩු ගානේ මු පියාඹන්න පුළුවන් එකෙක් කියලා දන්නවා. බිම යන එක නෙමෙයි. මොකද ඒ චේතනාව තියෙනවා. ඒ අදහස්වල තියෙනවා ඒව ඇඟිලා. මූට තටු තියෙන, පියාපත් තියෙනවා. නේ කුරුල්ලා ගැන අදහස් ටික තියෙනවා. ඒකයි කුරුල්ලෙක් කියන්නේ.
කුරුල්ලෙක් කියන
කුරුල්ලෙක් කියන කුරුල්ලෙක් කියනකොට කුරුල්ලට ආйти ලක්ෂණ ටිකත් අපි දන්නවා. කුරුල්ලෙක් කියන්නේ පියාඹන එක. නේ මේ විදිහට කෑ ගහන එක. ඔය ලක්ෂණ ටිකක් තියෙනවනේ. ඒ චේතනා ගොඩක් තියෙනවා ඒක. තව තව විස්තර හෙව්වොත් ඉතින් කියන්න පුළුවන් කුරුල්ලට මේ වගේ ශරීරයක්. ඒ කුරුල්ලා කියනකොට ගොඩක් ඒවා හැංගිලා තියෙනවා. ඒ ඕන එකකින් අපිට හිතන්න පුළුවන්. දිගින් දිගට යනවනะ. ඒ කොයි කෙන්ද හිතාගෙන යන්නේ කියන එක තණ්හාවේ වෙන. හරි. තණ්හාවෙන් තමයි ඒක දිගින් දිගට ගෙනියන්නේ. එතකොට දැන් මේ කුරුල්ලෙක් කියන හිතේ අපිට කුරුල්ලා කියලා හිතෙන්න කලින් කලින් හිත මොකක් වෙන්නේ
නැහැ.
කුරුල්ලා කියලා හිතෙන්න මං කියපු හින්දා හිතුවා නෙමෙයි නිකන් ඉද්දී ඔන්න කුරුල්ලෙක් කෑ ගහනවා කියලා හිතෙනවනේ නේද? ශබ්දයක් අහන්න හිතක් හැදිලා තියෙනවා. නේද? සෝත විඥානය. ඒ සද්දය ඇහිලා ඒ අනුව තමයි අපි දැන් කුරුල්ලෙක් ගැන හිතන්නේ. සද්දය ඇහුනේ නැත්නම් කුරුල්ලෙක් ගැන හිතන්නේ නේද? දැන් පේනවාද ඒ ආයතනයක් වැඩ කරලා ඒ අනුව තමයි මේ හිතක් හැදිලා තියෙන්නේ. ඒක කණෙන් අහලා වෙන්න පුළුවන්, ඇහෙන් දැකලා වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් ඇවිල්ලා වෙන්න පුළුවන්, ඒක ගැන හිතනවා වෙන්න පුළුවන් නේද? හැම මොහොතෙම අපි හිතක් හදනවා ආයතනකින් අරමුණක් අරගෙන ඔක ගැන හරි එක්ක හිතෙන් හිත මැරෙන මොහොත තේරුම් ගන්න පුළුවන් මේ මොහොත තේරුම් ගත්තොත් දැන් මේ මොහොතේදී අපිට හිටපු ගමන් මේ අවුරුදු ගාණක් ඈත එකක් මතක් වෙන්න බැයිද පුළුවන් නේද? කලාතුරකින් නෙවෙයි ඒක කියන්න බෑ. හිටපු ගම පොඩි කාලේ ගැන හිතලා ඇති. නේ? ඒතර කොයි වෙලාවෙ මොකක්ද හිතට එන්නේ කියන එක අපි දන්නේ නෑ. අපි දන්නෙත් නෑ වෙන කාටවත් කියන්නත් බෑ. ඒකයි මං කිව්වේ එකම විදිය තමයි භාවනාවක හිටියොත් නම් ඔන්න දන්නවා නේද? දෙය හිත මේ අරමුණේම තියෙනවා කියන එක දන්නවා. ඒක පුරුදු කරලා තිබුණත් එහෙම. ඊළඟට තමන් සිහිය පුහිටන්න පුරුදු කර කර නම් ඉන්නේ සතිය වඩන වෙලාවක් නම් එතකොටත් දන්නවා සාමාන්‍ය. එහෙම නැති සාමාන්‍ය වෙලාවක අපි දන්නවද මොකක් හිතනවද කියලා? ඊළඟට මොන හිතෙයිද කියලා? නැහැ. ඒක සමහර විට ගොඩාක් පරණ එකක් වෙන්න පුළුවන්. මේ ළඟදී එකක් වෙන්න පුළුවන් දැන් එකක් වෙන්න පුළුවන් නේද ඉතින් මොන හිතේයිද දන්නේ ඉතින් ඔය ඕන හිතක් එන මොහතකනේ මරණය සිද්ධ වෙන්නේ අපේ අන්තිම හිත දැන් මේ හිත එනකන් ඉඳලා මැරෙනවා කියලා එකක් නැහැනේ හිතය ඔයගෙන් වැඩ කරනවා එක එක જાති හිත හදා හදා ඉන්නවා කොයි වෙලාවෙ හරි ඔක කැඩෙනවා කියන්නේ මේ ජීවිතයේ අන්තිම හිත වෙන්න පුළුවන් ඒ ඔය හිත මොකක් වෙයිද කියන එක කාටවත් කියන්න බෑ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණ මොහොතේ ඉන හිත මොන හිතක් වෙයිද කියන එක කාටවත් කියන්න බෑ හරි ඒක අචින්තයයි හිතන්න බැරි දෙයක් හැබැයි අපට දැන් ධර්මයක් අහන්න ලැබිලා තියෙනවා මනුෂ්‍ය ජීවිතයක් හිතන්න පුළුවන් ප්‍රඥාවක් වඩන්න පුළුවන් මට්ටමක ජීවිතයක් ලැබිලා තියෙනවා එතකොට පුළුවන් අපිට තමන් කරන්න කිව්වේ මේ මොහොතේ හැදෙන හිත ගැන අපිට නුවණින් බලන්න පුළුවන් නේ මොන වගේ හිතක්ද හැදුනේ ඇයි මේ හිත හැදුනේ කියලා දැන් මේ කරන්නේ ඒක තමයි නුවණින් බලනවා මේ හිත හැදුනේ කොහොමද දැන් මේ හිතයි ඊට කලින් හිතයි අතර සම්බන්ධයක් තියෙනවද කියන එකත් දැන් බලන්න පුළුවන්. එතකොට ওই කතාවමයි තියෙන්නේ චුතිසිතයි ඊළඟ ප්‍රතිසංදේසිතයි අතර මොකද්ද සම්බන්ධය. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් චුතිසිතේ ඉඳන් ප්‍රතිසංදේසිතට මොනවද ගෙනියන්නේ කියලා මේ මොහොතේ බලන්න මේ හිතට අපි කලින් හිතෙන් මොනව හරි ගෙනාවද? නැත්නම් ඊට කලින් ඒවයින් මොනව හරි ගෙනාවද දැන් හිතට? ඔකට උත්තර හොයාගත්තොත් අරකට උත්තරේ හම්බ වෙනවා. ඒ සිත නෑ ඒ මාට වෙන හිත. එතකොට වෙන හිතක් තියෙනවා. ගුරුල්ලාගෙන හිතන්නේ නැත්නම් වෙන මොකක් හරි හිතන. අපේ හිතට නිකන් ඉන්න බෑ. ඒකත් තේරුම් ගන්න. ඒක මොහොතක්වත් නෑ හිතක් නැති. නේද? හැම මොහොතේම මොකක් හරි. මේ හිත හරි වේගවත්. හැම මොහොතේම මොකක් හරි හිතන. හරි. එතකොට අපිට එක දෙයක් ගැන හිතාගෙන යන්න පුළුවන් ඒකට අපිට කැමැත්තක් තිබුණා. කුරුල්ලට ආසාවක් තිබුණා කුරුල්ලා ගැන හිතාගෙන යන්න. ඒක තමයි ඒ පූසේ දැන් ඒ දැන් ඒකක් අපිට යම්කිසි දැන් අපි හිතුවේ නැතුවට කැමැත්තක් තියෙන දෙයක් ගැන තමයි අපි දෙකින් දිකට හිතන්නේ. හිතන්නත් කැමැත්තක් තියෙනවා. ඒ කැමැති දේ ගැන හිතන්න. අර
චුත්තසිත මේ ආත්ම භාවය ලබා ගැනීමටදී ඉස්සල ප්‍රතිසංචිතනේ චුත්ත වෙන්නේ. ඒ සංභියක් ලබා ගන්න චිත්ත.
චුත්ත වෙනවා කියලා කතාවක් නැහැ. එකක් මතක තියාගන්න.
ඒ සිත පරිමේද චුත වෙන්නේ.
නැහැ. මොකද්ද චුත වෙනවා කියලා කියන්නේ? අදහස් කරන්නේ.
දැන් බලන්න
මේ ආත්මේ ප්‍රතිසන්දි සිත කියන්නේ මොකද්ද? මේ ජීවිතේ හැදුන පළවෙනි හිත. නේද? ඔව්.
ඒ
සිත මොකද වෙන්නේ? චුත වෙනව නෙමෙයි ඒ සිත නිරුද්ධ වෙනවා චුත වෙනවා කිව්වත් හරි ඒකේ තේරුම තමයි දැන් දෙවියෝ චුත වෙනවා කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝකෙ මැරුණා ඉවරයි චුත වෙනවා කියන්නේ ඉවරයි එතන ආයේ ඉන්න බෑ නේද? අය අදහසින් චුත වෙනවා කියන්නේ මේ හිත චුත වෙනවා කියන්නේ ඒ හිත ඉවරයි ආයේ ඒ හිත ගැන කතා කරන්න බෑ නිරුද්ධ නැති වුණා.
ඒ කියන්නේ ප්‍රතිසංතගතව
තමයි. ඒක පටලෝගෙන ඉන්නේ. දෙවියෝ චුත වෙනවා කියලා හිතන්නේ.
ප්‍රතිසන්දිසිත දෙවෙනි සිත ආවම අල්ප ඉවරයි.
අන්න හරි. දැන් ප්‍රතිසන්දිසිත ඉවර වුණාම තව හිතක් ඇති වෙනවා. ඒ හිත නැති වෙනවා කියන්නේ තව හිතක් ඇති වෙනවා. හරි. තව හිතක් ඇති වුණා කිව්වත් කලින් හිත නැති වුණා කිව්වත් දෙකම එකයි. මොකද හිත දෙකකට එක සැරේ ඉන්න බෑනේ. එක හිතක් ඉවර වෙලාම තව හිතක් හැදෙනවා. හැබැයි ඕක හරි වේගවත්. හිත කියන එක හරිම වේගවත්නේ. මේ මේ තත්තරයක් කියනකොට හිත කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා. ඒ ටික එක සැරේ නෙමෙයි. එකක් ඉවර වෙලා තව එකක්. ඒක ඉවර වෙලා තව එකක්. එහෙම එහෙම වේගෙන් හටගෙන නිරුද්ධ වෙලා. දැන් ඔතන තේරුම් ගන්න ඕන ඒ හිතයි මේ හිතයි කියන්නේ හිත දෙකක්, ಜಾති දෙකක්. දැන් නිකමට හිතන්නකෝ අපි දකින්න හදන හිතයි අහන්න හදන හිතයි කියේ. ඔය දෙක වෙනමම හිත් දෙකක් නේද? ඔය දෙක අපි සම්බන්ධ කරන්න යන්නේ නැහැ නේද?
එතකොට අන්තිමට වෙනකොට ඒකත් හදව පහවන්ගයක් කියලා කියනවා ප්‍රේමයේ අ르ගණනේ.
අන්තිම එක කියන්නේ තෝකක්ම තමයි. දැන් කිව්වේ. ඔහොම හිත් ඇදී නැති වෙවි තියනවා. කොයිලා හරි එහෙම කැපෙනවා. ඒක තමයි අන්තිම. ඉතින් මේ තියෙන හිතක්ම තමයි ඒ අන්තිම හිත කියලා අමුතු හිතන්නේ. හරි. හිත නිකන් චේන් එකක් වගේ ඇති වෙවි යනකොට නැති වෙවි යනකොට එකපාරට නවතිනවා. ඒක තමයි අන්තිම හිත. අන්න ඒකට ජ්‍යොතිසිත කියලා නමක් දෙනවා. ඊළඟ ශරීරය අල්ලගෙන දැන් චේන් එක ඔතනින් නවතින්නේ නැහැ. ඕකේ යනවා දිගට. දැන් ඔතන චුතිසිත කියන්නේ මේ ශරීරය ඇසුරු කරගෙන හදන අන්තිම හිත. ඊළඟ හිත ඊළඟ වෙන ශරීරයක් ඇසුරු කරගෙන හදන. ඔච්චරයි වෙනස. එතකොට මේ දැන් පවතින හිත වගේම තමයි. ඔව්. මැරුණා කියලා ආඩන්න දෙයක් නැහැ. මැරිලා නැහැ හිත වැඩ. ඉතින් ඒක යනගතවන්නේ නැහැ. ඉතින් ඉවරයි. මෙතන හැදෙන අන්තිම හිතට දෙන නම තමයි ජ්‍යොතිසිත.
හරි. එතකොට ඒ හිත එක්කනේ
යන්නේ. නෑ. මම යන්නේ. ඒක තමයි මම ඇහුවේ දැන්. දැන් දකින්න හදපු හිත එක්කද අහන්න හදපු හිත යන්නේ? අපි දකින්න හිතක් හදනවා. හරි. මොකක් හරි දැක්කා. මේ වීදුරුව දැක්කා. ඊළඟට කුරුල්ලගේ සද්දේ අහනවා. දැන් මේ දැකපු හිත එක්කද අහපු හිත යන්නේ?
ඒක වෙනස්. ඒක ඉවරයි. පොඩු මේ කාලේ.
ඔය කතාවම තමයි හිත් දෙකක් තියෙනකොට.
ඒකම යනවා නේද මාතක
මාත. ඔහේ යන්නේ.
මාතක
මාත. දෙකම. අර දැල්ල ඒ මොහොතේ පත්තු වෙනවා. ඒ ටික නැති වෙනකොට ඒක ඉවරයි.
එහෙනම් සර් මැරුණමම තමුගේ චුතුසිතයි අවශ්‍ය කියලා කියන එක වැරදිද?
ඒක අපි වෙනම හොයා ගන්න ඕනේ. ඇයි චුතිසිත වැදගත් වෙන්නේ ප්‍රතිසන්දිසිතට? හරි. ඒක මෙහෙම දෙයක්. දැන් අපිට කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහුණා. කුරුල්ලා කියලා හිතෙනවා. දැන් අපිට නිකන් කැමැත්තක් තිබුණොත් තව ටිකක් ඒ කුරුල්ලා ගැන හිතන්න. එතකොට අපි කුරුල්ලා ගැනම නේද හිත හදන්නේ? ඒ හදන හිතුත් මේ හිතෙන් මුකුත් ගෙනියනවා නෙවෙයි. හැබැයි අපේ තණ්හාව තියෙනවා ඒක ගැන තව 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 ටිකක් හිතන්න. මේ තණ්හාවට උපමා කළේ අර සිබ්බණිය කියලා මහුංකාරිය ගෙතුංකාරිය. මොකද කරන්නේ? ගැට දානවා. ගැට දානවා කියන්නේ තව තව හිත හදනවා ඒ සම්බන්ධව. ඒ අරමුණ සම්බන්ධව තව තව හිත හදන්න කියලා. හැබැයි මේ හදන හිත කලින් හිත නෙවෙයි. කලින් හිත ඉවරයි. අලුත් හිත. ඒ හිත ඉවරයි. තව අලුත් හිත. හදන්නේ අර අරමුණ ගැන. තේරෙනවද? අපි කුරුල්ලා ගැනම අපිට ගොඩක් දේවල් හිත හිතා යන්න පුළුවන්.
මතකේ
එනවා.
ඒ මොන?
ඒක තමයි කුරුල්ලා ගැනනේ. කුරුල්ලා අරමුණු කරගෙන හිත එක එක ඒවා හදන්න පුළුවන්. මූට කයම ටිකක් දෙන්න ඕන. මොනවා හරි හිතන්න පුළුවන්. හැබැයි මේ හිතන එක කලින් එකට සම්බන්ධ නැහැ. කලින් එක උදව් වෙලා තියෙනවා. උදව් වුණාට මේ හිත කියන්නේ කලින් හිත නෙවෙයි. අලුත් එකක්. අර මහනකොට දාන අලුත් ගැටයක්. නේද? මහනවා කියන්නේ ගැට නේ යන්නේ එහොම.
නූල එකයි.
නූල එකයි. ඒ නූල එකයි කියලා ඒ වැඩේ කරන්නේ තණ්හාවෙන්.
ඒ කියන්නේ තමයි නූල.
සම්බන්ධ කරන්නේ. ඒකට අපි කියනවා කුසල් සිතක් කියලා.
ඒක කුසල් සිතක්. ඔව්. අර මට අල්ලගන්න පුළුවන් කියලා හිතුවොත්
අකුසල්.
ලොකු අකුසලයක්.
ඔව්. ඒක ඕක තමයි වෙනස වෙන්නේ. ඒ හදන හිත කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඊළඟට හදන හිත. හරි? ඒකට හිත හදන්න උදව් වෙනවා තණ්හාව. නේද? ගැට දාන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ හිතක් නෙවෙයි. මේ හිතෙන් දැනගත්තු දේ ගැන තව ඒක ගැනම හිතන්න ඕනකම වගේ එකක් තමයි තණ්හාව. ඒකට ඊළඟ හිත හදන්න ඕන පරිසරයේ හදනවා.
කර්මය.
අතවට මෙහෙමයි. දැන් ඊළඟ හිත හදන්න ඕනකම ආවහම ඒකට තව උදව් වෙන ටිකක් එකතු කරගන්න ඕනනේ. ඒ උදව් වෙන ඒවා කර්මය වෙන්න පුළුවන්. ඉතින් ඔතන ගොඩක් හේතු යෙදෙනවා. අවිද්‍යාව වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනකන් තමයි ඊළඟ හිත හදන්නේ. හරි. දැන් අපි ගත්ත අරමුණක් සම්බන්ධව ආයෙ ආයෙ හිත හදන්නේ තණ්හාව. නැත්තම් ඒක අලුත්ම එකක්. අලුත් මැස්මක් පටන් ගන්නවා වගේ අරක ඉවරයි. වෙන චේන් එකක් යනවා ඊළඟ. දේ ඔහොම යනවා කිව්වට ඕක දැන් හිත හරි සංකීර්ණයි. කක්ම නිමේ ඔය අතරේ තව තව ඒවා ගිහින් ආයෙ මේකට එනවා. එහෙම එහෙම වැඩත් වෙනවා. හරි. දැන් අපි මේවා මේ ධර්මයේ කතා කරන ගමන් හිටපු ගමන් අර සද්දාහන. ඒක වෙන වැඩක්. ඒ වුණාට ඒකටත් හිතක් හැදිලා ඒ අතරේ. හරි. ඒ වගේ අරව මේවා වෙලා ආපහු පරණ එකට එන්න පුළුවන්. ඒක හරියට අපි අතීතේ දේවල් දැන් මතක් කරගන්නකොට ඔය අතරේ අපි වෙන වෙන හිත් හදලා දෙන්නේ. ආයේ අර පරණ දේ මතක් කරගන්න නේද? ආයේ සමහර විට ඒක ගැන ටිකක් හිතලා ආපහු වෙන වෙන හිත් ටිකක් හදනවා. ආපහු අර මේ දේ මතක් වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමයි ඔය කර්ම විපාක දීමේ එක එක විදි තියෙන්නේ. කර්ම වර්ග කරන්නේ ditta ධම්ම වේදනීය. ඔහොම ඔහොම කිය කිය මේ ජීවිතේ ඒ ආයේ ඒ මතක් කරනවා කියන්නේ හරියට විපාකයක් වගේ. මේ මතක් වෙන්න හේතු ටික යෙදෙන. ඒක අර කර්මයේ බලවත් නම් ඒක නැවත නැවත මතක් වීමේ හැකියාව වැඩි. එහෙනම් තමයි ඔය අනන්තීය කර්මයක් කළොත් එහෙම ඒක අනිවාර්යෙන් මරණ මොහොතේ සිහිපත් වෙනවා කියන්නේ. හරි ඒක බලවත් වැඩි. හරි. එතන මරණ මොහොතේදී ඒක සිහි වෙනවමයි. එහෙනම් තමයි අනිවාර්යෙන් ඒ අපාගත වෙනවා කියන්නේ. ඒ බලවත්. ඒ සිහිපත් වීමේ හැකියාව වැඩි. අපි සාමාන්‍යයෙන් දැන් ඕන්න ගිය සතියේ උදේට කාපු එක එහෙම සමහර විට දැන් මතක් වෙන්නේ නැහැ. මොනවද කියලා. ඒ එච්චර බලවත් නැහැ. නේ අපේ තණ්හාවක් තිබුණා නම් එහෙම මේ රස කෑමක් කියලා ඕක සමහර විට මතක හිටී. අර ගිය සතියේ කෑවේ අර කෑම කියලා කතා කරන්න පුළුවන් ගේ. හැම කෑමම එහෙම මතක හිටින්නේ නැහැ. ඒ අපේ අර තණ්හාව අනු. ඒ කර්මය කොච්චර බලවත් වෙනවද කියන්නේ අර අපේ චේතනාව කොච්චර බලවත්ද? ඒ වෙලාවේ යෙදු. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. හරි? අපේ ඇති වෙන ඕනකමත් එක්ක තණ්හාවත් එක්ක ඒවයි ශක්තිය අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙනසකුත් තියෙනවා. එහෙනම් ඔතන තේරුම් ගන්න ඕන දේවල් ටික තමයි මේ හිතයි ඊළඟ හිතයි කියන්නේ වෙනමම සිද්ධි දෙකක්. මේ හිත ඇති වෙන්න හේතු ඒ දුන හින්දා මේ හිත ඇති වුණා. ඊළඟ හිත ඇති වෙන්න හේතු හින්දා ඊළඟ හිත ඇති වුණා.
අරමුණ එකම නම් ඒත් වෙනමයි.
එකම අරමුණු කරන්න පුළුවන්. දැන් අපිට මේ මොහොතේ මොකක් හරි අරමුණු කරලා හිතක් හදන්න පුළුවන්. තව වෙලාවක ඕකම මතක් කරලා ආයේ තව හිතක් හදන්න පුළුවන්. ඒක තමයි. දැන් අපිට ඔන්න මේ මොහොතේ gedara ගැන හිතන්න පුළුවන්. තව පැයකින් වුණත් gedara ගැන හිතන්න පුළුවන්. එතකොට gedara තමයි අරමුණු කරලා තියෙන්නේ. ඒ වුණාට ඒ හිත දෙක එකක් නෙමෙයි. දැන් හදපු හිතයි තව පැයකින් හදන හිත. ඒ දෙක හිත දෙක. නේද? ඊළඟ මොහොතේ හැදුණත් එච්චරම තමයි. මේ හිතයි ඒ හිතයි හිත දෙක. එකක් ගැනම වෙන්න පුළුවන් හිතක්. කක් ගැනම වෙන්න පුළුවන් හිතන්නේ වුණාට ඒ වෙලාවේ හිතන හිතයි තව වෙලාවක හිතන හිතයි හිත දෙකක්. ඒ
කියන්නේ දැන් අපිට සිතක් ආවම ඒක පටන් ගන්න ගල්ලේ හැදලා මොකක්ද මේ ආවි කියලා දැනගෙන මේ ආවජනේ කළ මේක මේකයි කියලා දැනගෙන ඉවරනම් ආයෙත් පල්ලයට බයි. ආයෙ
මෙහෙමයි. ඒ දැන් මොකද්ද කියලා දැනගත්තට පස්සේ අපිට තව ටිකක් ඕකේ තණ්හාව යෙදුනොත් එහෙම තව යනවා. ආපහු බයින්නේ නැහැ.
නැහැ. සිතත් බයින්නේ කෙටසුක ආයතන වාංකේ දෙයක් ඇවිල්ලා ආයෙත් නැහැ. දැන් මේක බවන්ගේ ගිහලා නැගිටලා.
ඔව්. එහෙම ගතියක් තියෙනවා. ඒ නැගිටලා එන්නේ අරකේ තණ්හාව වැඩි නම් ඒ જાතියෙම තව හිතක්.
ඔව් ඔව් ඔව්.
ආයෙ ඒ જાතියෙම තව හිතක්. හැම
එකම පල්ලියට ගිහින්
ඔව් ඒවා වෙනස් වෙනස් හිත. ඒකට ඔය එක හිතක් නෙවෙයි. අපි එක අරමුණක් ගැන හැදුවත් ඒ මොහොතේ හදන හිත වෙනස් වෙනස් හිතක්. මොනවද තේරුම් ගන්න ඕන? අර මැස්මේ ගැට වගේ තමයි. එක එක අපිට වෙන වෙනම තියෙනවා නේද? ඒවා වෙනස්. එකම කියන්නේ නැහැ. ගැට දෙකක්. නේද? එක වගේ වෙන්න පුළුවන්. හරි. එකම ලක්ෂණ ගති තියෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න චුතිසිතයි ප්‍රතිසන්දේසිතයි එක්ක තව කරුණක් සම්බන්ධ වෙනවා. දැන් අපට මොකක් හරි මේ මතක් වුණා කියන්නේ. දැන් අපි හිතමු චුතිසිතේදී ඔන්න මතක් කරමු. අපි මල් පූජා කළා මලක් මතක් වුණා කියන්නේ නේද? දැන් මලක් අරමුණු වුණාටම ඊළඟ හිත හැදෙන්නේ නැහැ. ඊළඟ හිත හැදෙන්න තව දෙයක් තියෙනවා. දැන් ඒක සම්බන්ධ කරලා තව හිතක් හදන්න ඕනකම තියෙනවා. දැන් මම කියන්නේ දැන් අපි හිතමු රුවන්වැලිසෑය මතක් වුණා කියලා. දැන් අපිට එහෙ ගියොත් හොඳයි කියලා හිතන එක වෙන කතාවක් ඒක. නේද? ඒකත් වෙන එකක්. ඒ කියන්නේ මේක මතක් වෙන එක එකක්. ඒක ගැන හිතන එක තව එකක්. ඒ කියන්නේ ඒ මතක් වෙන අරමුණ උදව් කරගෙන අපිට එක එක જાතිය හිත හැදෙන්න පුළුවන් ඊළඟට. හරි. ඒ හින්දා තමයි දැන් මේක මතක් වුණාට ඊළඟ හිත ඕක එක්ක හොඳ හිතක් වෙන්නත් පුළුවන් තරහා හිතක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා තමයි ඊළඟ උපත උඩට යන්නත් පුළුවන් පහළට යන්නත් පුළුවන්. ඕක තමයි මම කියන්නේ අර හිතේ වෛරයක් තිබුණොත් එහෙම ඒ අරමුණ මතක් වුණොත් ගොඩක් වෙලාවට වෙන්නේ පල්ලෙහාට යන්න. එහෙනම් තමයි මේ හිතේ තියෙන වෛර දැමම නැති කරන්න කියන්නේ. තරහ ගති ඉතුරු වෙලා තියෙනා නම් ඒවා පුළුවන් තරම් අයින් කරගන්න අපි උත්සාහ කරනවා. හරි. එතකොට කුසල් සිත් හැදෙන පුරුද්ද නම් අපිට වැඩි වෙලා තියෙන්නේ නේද? දැන් අර මල් පූජා කරන එකක් එහෙම මතක් වුණා. ටිකක් හොඳ සිතක් තමයි ඒක එක්ක එන්නේ ඊළඟට. හිතන්න හිතේ. නේද? දැන් රුවන්වැලිසෑය මතක් වුණා. තනිය උතෙන්ට මලක් පූජා කළොත් නෙළුම් මල් ඊළඟ සැරේ නෙළුම් මල් පූජා කරන්න ඕන කියලා හිතුණොත් එතකොට ඒක හොඳ හිතකින් නේ යන්නේ නේද? තව කෙනෙකුට ඔය හොර හිත පුරුදු කරපු කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕතන පින්කටේ ගැඩුවා නම් හොඳයි කියලා. නේද? ඒ පුරුද්දා ඇවිල්ලා තිබුණා නේ හොරෙකුට. එතකොට යන්නේ අර අනිත් පැත්ත දෙන්නට මතක් වෙන්නේ රුවන් නැතිසෙයි. තේරෙනවද? එතකොට මේ අරමුණු වෙන එක නෙමෙයි තමන් පුරුදු කරපු එකයි මෙතන. ඔව් කුසල පැත්තට යයිද අකුසල පැත්තට යයිද කියන එක වෙන්නේ. ඒ හින්දා තමයි මේ කුසල් වැඩි දියුණු කරන්න කියන්නේ. එතකොට ඒ අරමුණක් මතක් වුණත් අපිට කුසල් සිත්නේ හදන්න පුරුදු කරලා දෙන්නේ. එතකොට ඒ පැත්තෙන් හැදෙන හැකියාව වැඩි. එතකොට දැන් මේ දැන් අපිට මතක් වෙන එක නිමිත්ත වෙන්න පුළුවන්. ඒක උදව් කරගෙන අපි මේ පුරුදු කරලා තියෙන තණ්හාවත් එක්ක තමයි ඊළඟ හිත මොන වගේ වෙයිද කියන එක කියන්නේ. හරි. දැන් මේ වෙලාවේ වරන් අපි ධර්මයේ අහලා පුරුදු කරලා තිබුණොත් අන්න බලන්න වෙනස මොකද්ද කියලා. දැන් අපි රුවන්වැලි සෑය මතක් වෙනකොට දැන් කොහොමද බලන්න කියලා තියෙන්නේ? ඔක මතක් වුණේ කොහොමද? හිත හැදෙන්නේ කොහොමද? දැන් අපිට පේන රුවන්වැලි සෑය කොහේ තියෙනවා කියලා හිතෙයිද? ආ මේක හිතේ හැදුන දෙයක්. අර බාහිර දෙයක් නෙවෙයි කියලා දකින්න ඕන ශක්තියක් තියෙනවා. මේ හිත තමයි මේ වැඩේ කරන්නේ. ඔක බාහිර රූපයකට අයිති නැහැ. නේද? එතකොට හිතේ හැදෙන දේ එහෙමම හිතේම නැති වෙලා යනවා. දැන් අපිට තණ්හාව එයිද ඔක දිගට ගෙනියන්නේ? බැලුගොත් ඔන්න ඔක තමයි වෙනස තියෙන්නේ. හිත කරන වැඩේ හිතේ දෙයක්. ඒක බාහිරයට අයිති නෑ. එතකොට අපිට බාහිර තියෙන රුවන්වැලි සෑයට මල් පූජා කරන්න හිතෙන්නෙත් නෑ. ඕකේ පින් කැටේ කඩන්න හිතෙන්නෙත් නෑ. ඇයි මේක බාහිර නෙමෙයිනේ, මේක හිත ඇතුලේ ඇති උනේ. නේද? බාහිර ලෝකෙට අදාළ නෑ. ඉතින් මගේ කියලා ගන්න මොකද්ද? මේ හිතේ ඇති වෙනා දැන් දැන් ඔක බලනකොට තව හීනයක් දැක්කා වගේ කියලා නිකම් අදහසක් නෙමෙයි හිතේ ඇතිලා එහෙමම නැති වුණා. නේද? දැන් හීනෙන් හීනයක් කියලා දැක්කට පස්සේ අපි ඔක දිගින් දිගට ගෙනියන්නේ නැහැ. ඒක බාහිරයට අයිති කරන්නේ නැහැ. ඒ බලන එක විදිහක්. දැන් බලන්න ඔන්න ඕක පුරුදු කළොත් ලොකු වෙනසක් තියනවා නේද? මැරෙන මොහොත. ඒක දැන් මේ මොහොතේ අපි පුරුදු කරන්න උත්සාහ කළොත් තමයි ඒක වෙන්නේ. එතකොට අපි ධර්මයක් අහලා දැන් තේරුම් ගන්න වෙන නාම රූප වෙන් කරනවා කියන්නේ නේද? හිතේ තියුණ දේ හිතට අයිති නිසා ඒවා බාහිරයට අයිති නැහැ. බාහිර රූපවලට අයිති නෑ මේ හිත. මේ බොහොම සුළු දෙයක් මම කරන්න තියෙන්නේ. ඒ වුණාට ඕකෙන් සිද්ධ වෙන දේ හරි විශාලයි. එතකොට ඕක තමයි සිහිය නොවන පිහිටෙව්වොත් වෙන වෙනස. අපි හිතන් හිටියට හරියන්නේ නැහැ. ඕක මැරෙන මොහොතේ කරන්න පුළුවන්. දැන් ඔය වෙන වැඩක් කරගෙන ඉඳලා කියලා. නේද? අපි මේ පුරුද්ද පුළුවන් වෙලාවට කරන්න පුරුදු වුණොත් තමයි අර වෙලාවට සිහිය පිහිටන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඔය සිහිය පිහිටන්න බෑ. නේද? නැව කොහොම සිහිය පිහිටන්න පුරුදු වුණාට පස්සේ අපට මොන වේදනාව ආවත් ප්‍රශ්නයක් නැහැ. වේදනාව වුණත් ගන්න මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව. පස්සපච්ච වේදනාව. ඒක මොන ආයතනෙන්ද? මේ ආයතනෙන් එන්න මෙහෙම වුණා. ඒ හින්දා හටගත්ත වේදනාව. ඒක එතනින් ඉවරයි. ඒක හිතේ ඇති වුණ ටික ගන්න මේක හිතේ ඇති. අපි අර අයිති කරන්න ගියොත් රූපයකට අයිති කරන්න ගියොත් තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාව වුණත් අපි කායික වේදනාව ටිකක් කයට අයිති කරනවා. නේද? ඒක ටිකක් කඩන්න අමාරු පුරුද්ද. එන හොඳට සිහිය නුවණ දියුණුනොත් තමයි ඒකයි වේදනාව ගැන හොඳට බලලා පුරුදු වුණොත් විතරයි ඔක කඩන්න පුළුවන්. වේදනාවක් දැනෙනකොටම මේක මට අයිති කියන පුරුද්දනේ අපි ඉන්නේ. මගේ ශරීරේ අයිති. මගේ කකුල තමයි රිදෙන්නේ කියලානේ කියන්නේ. ඒකට වේදනානුපස්සනාව කරලා පුරුදු කරන කෙනාගේ වෙනස තියෙන්නේ කකුලට අයිති කරන්නේ නැහැ. වේදනාව හිතේ ඇති වෙන දෙයක්. චෛතසිකයක් විතරයි. පස්සපච්චය වේදනාව. හිතේ ඇති වෙන දේ බාහිර රූපයට අයිති නැහැ. ඒකට හිතේ ඇති වෙන දේ එහෙමම හිතත් එක්කම නිරුද්ධයි. ඔන්න ඕකට සිහිය නුවණ තියන්න පුළුවන් නම් මැරෙන මොහොතේ බය වෙන්න දෙයක් නැහැ. ආයි උපදින්නේ නැහැ සිහිය තිබ්බොත්. ඒක පේනවනේ නේ. එතකොට ඔන්න ඔය වගේ මට්ටමත් තමයි මේ රහත් වෙනවා කියන එක. එතකොට ඒක මේ ජීවිතේ මේ මොහොතේ කරන්න පුළුවන් දෙයක්. අපි මේ මොහොතේ සිහිය හරියට පිහිටුවොත් නුවණත් එක්ක. නේද? මේ හිත හැදෙන්නේ මෙහෙමයි කියලා පොඩ්ඩක් බලන එක විතරයි කරන්න තියෙන්නේ. ඔන්නෝක පුරුදු කර කර හිටියොත් මේ සසර කෙලවර වෙන මාර්ගේ තමයි වැඩෙන්නේ. එහෙම නැත්නම් අපේ තියෙන්නේ සසරේ තව තව යන මාර්ගය. නේද? ඇත්ත ඇති හැටි දකින්නේ නැති විදිහට අපි වැඩ කරනකොට වෙන්නේ අර මහුංකාරියට වැඩ තියෙනවා. තණ්හාව ගැට දදා ඉන්නවා. ආයතනේ සංවර වෙන්නේ අපේ සිහිය පිහිටුවොත්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සිහිය පිහිටන්න සතිය. සතිපට්ඨානෙ කියන්නේ ඔච්චරයි. දැන් එහෙම බලනකොට පේනවා නේද මේ සිහිය පිහිටෙව්වොත් දැන් බුදුහාමුදුරුවෝ කියලා තේනවා මේක දින 7ක් මේ විදිහට නොකඩවා සිහිය පිහිටෙව්වොත් අනිවාර්යෙන් එක්ක අනාගාමී වෙනවා නැත්තම් රහත් වෙනවා. වෙන්න ඕන කියලා පේනවා නේද? හරියට සිහියයි නෝනයි පිහිටියෝ. අපි ටික වෙලාවක් හරි සිහිය නෝන පිහිටන කෙනාට ඒක අත්දකින්න පුළුවන්. අපි බොහොම සුළු මොහොතයිනේ පිහිටන්නේ ආයේ පරණ පුරුද්දට දුවනවනේ. නේද? ආයේ මතක් කරලා අමාරුවෙන් මතක් කළොත් දැන් සිහිය පිහිටන්න ඕන කියලා ඒක කරන්න පුළුවන්. ආපහු පරණ පුරුද්දට දුවනවා ටිකක් වෙලා. නේද? එතකොට නොකඩවා මේ සිහිය පිහිටුවොත් අපි දවසක් දෙකක් දුවන්නම නොදී. එතකොට ඕක පුරුද්දක් වෙනවනේ ආයේ කැඩෙන්නේ නැහැ. එතකොට තේරෙනවා නේද මේක දවස් 7ක් මේ විදිහට සිහිය නොවන පිහිටුවොත් අනිවාර්යෙන් ආයේ උපදින්න බෑ. මේ මට්ටමට හිත පුරුදු වෙනවා. දකින්න ඇත්ත ඇති හැටි දකින්න පුරුදු වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙලා ඉවරයි ඔය සිහිය පිටන. දැන් හිත මගේ කරගන්න යන්නේ නැහැනේ ඊට පස්සේ. හිත හට ගන්න හැටි දකිනවා. නේද? ඒක හැමම නිරුද්ධ වෙනවා. ඊළඟ හිතට ඒකේ සම්බන්ධයක් නැහැ. ඊළඟ හිත හැදෙන්න හේතු යෙදෙනකොට ඒ හිත හැදෙනවා. ඒ හේතු නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. ඕක දැන් ඕක පටන් ගන්නෙ මං කියවේ හිතේ ඇති වුණ ටික හිතේ ඒක බාහිර රූපයට අයිති නෑ කියනකොට ඕක කරනකොට සක්කාය දිට්ඨිය කැඩෙනවා නේද? හම්බා
දෙනේවත්